ජොහන් තුමාට එළිදරව් වූ දර්ශනය එළිදරව් පළවෙනි පරිච්ඡේදය.
දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්කෝ දර්ශනය මේය. එය උන්වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදුවන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිසය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක. ජොහන්ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම් තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේය. මේ දිවසි වාක්‍ය කියවන්නාද එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝද භාග්‍යවන්තයෝය. මන්ද නියමිත කාලය ආසන්නය.
ආසියාවේ සභාසතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මමය. වැඩ සිටින වැඩ සිටිය මතු වඩින දෙවියන් වහන්සේගෙන්ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියේ සිටින ආත්මයන් සද්දෙනාගෙන්ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත් මළවුන්ගෙන් උත්ථාන වූ කුළුඳුලාත් මිහිපිට රජුන්ගේ අධිපති ආත්වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද ඔබට කරුණාව හා ශාන්තිය වේවා. උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක, සිය දිවිපිදීමෙන් අප පවින් මිදූ සේක, තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන්වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක, ඒ තැනන් වහන්සේට මහිමයද බල පරාක්‍රමයද සදහටම වේවා. ආමෙන්.
බලන්න, උන්වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක සියල්ල උන්වහන්සේ දකින්නෝය. කුරුසේ ඇනගැසූ අයද උන්වහන්සේ දකින්නෝය. මෙහි පිට සියලු ජාතිහු උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. එය සැබෑමය. ආමින්.
ආරම්භයද අවසානයද මම වෙමි.
ඊ වැඩ සිටින වැඩ සිටිය මතු වඩින
සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරණ සේක.
ඔබගේ සහෝදරයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවලද, උන්වහන්සේගේ රාජ්‍යයේද, ඔබේ ඉවසිල්ලේද පංගුකාරයා වන ජොහන් නම් මම, පැට්මොස් නම් දිවිනී සිටියමි. මා ඒ සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත්ය. ස්වාමින් වහන්සේගේ දවසේදී මම ආත්මයන් වහන්සේ තුළ සිටියමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටපසින් ඇසිනි.
ඔබ දකින දර්ශන පොතකලියා, එපිසය, ස්මරණය, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නේ.
ඊ ඒ හඬ පැවසීය. එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක්දැයි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල රන් පහන් රුක් සතක්ද, ඒ පහන් රුක් මැද පාද දක්වා වස්ත්‍රයක් හැඳ ලය රන් පටියක් බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙකු වෙන තැනැත්තෙකුද දිටිමි. උන්වහන්සේගේ හිසකෙස් ලෝමමින්ද හිමමින්ද සුදු සුදිය, ඇස් ගිනිදැල්ලක් හා සමානය, පාද උඳුනක ගිනියම් කළ දිලිසෙන ලෝකඩ වැනිය, උන්වහන්සේගේ කටහඬ සමුද්‍ර ගෝසයක් හා සමානය, දකුණතෙහි තාරකා සතක් විය, උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිනි, උන්වහන්සේගේ මූණ මද්දහනි හිරුමෙන් දීප්තිමත් වෙබලිනි. උන්වහන්සේ දුටු කල මම මල තැනැත්තුකු මෙන් උන්වහන්සේ පාමුල වැටුනිමි. උන්වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළසේක.
බිය නොවන්න, මම පළමුවැන්නා සහ අන්තිමයාය, ජීවමාන තැනැත්තාය. මම මැරුනෙමි. එහෙත් බලන්න, මම සදහටම ජීවත්ව සිටිමි. මරණයේද පාතාල ලෝකයේද යතුරු මට ඇත. එබැවින් දැන් තිබෙන දේද සිදුවන්නට තිබෙන දේද යන ඔබ දකින මේ දේවල් ලියන්න. මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහිද රන් පහන් රුක් සතෙහිද ගුප්තාර්ථය මේය. තාරකා සතනම් සභා සතේ දූතයෝය, පහන් රුක් සතනම් සභා සතය.
එලිදරව්ව දෙවිනි පරිච්ඡේදය.
එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. සිය දකුණතෙහි තාරකා සත දරන රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔබේ ක්‍රියාද, ඔබේ වෙහෙසීම්ද, ඔබේ ඉවසීමද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බවද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයිතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බවද මම දනිමි. මාගේ නාමය නිසා ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේදී පසුබට නොවූ බවද මම දනිමි. එහෙත් ඔබට විරුද්ධව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක් වූ ප්‍රේමය දැන් නැත. ඔබ වැටී සිටින්නේ කෙතරම් උස් තැනකින්දැයි සිහියටගෙන මනස්ථාපනය වන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න. එසේ නොකළොත්, මනස්ථාපනය නූනොත්, මම ඔබ වෙත පැමිණ ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි. එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම් මා මෙන්ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීමය.
ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.
ස්මරණයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. පළමුවැන්නාද අන්තිමයාද වන මැරුණ නමුත් ජීවත්ව සිටින තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔබ විඳින බලවත් පීඩාවද දිලිඳුකමද මම දනිමි. එහෙත් ඔබ ධනවත්ය. ජුදෙව්වරුන් නොවන නමුත් තුමූ ජුදෙව්වරුන් යැයි කියාගන්නා සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි. ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අරාන්දිමින් සිටී. දස දවසක් ඔබ පීඩා විඳින්න හුය. මරණය දක්වා විශ්වාසීව සිටින්න. එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි.
ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
ජයග්‍රාහකයාට දෙවන මරණයෙන් අනතුරක් නොවන්නේය.
පර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. දෙමුවහත් තියුණු කඩුව දරන තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානයයි. එහෙත් ඔබ මට පක්ෂපාතව සිටින්න හුය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු වූ අන්තිපාස් සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේදී මරණු ලැබූ කාලයේදී පවා ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහුය. එහෙත් ඔබට විරුද්ධව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම් දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාම මිත්‍යාචාරය කිරීමටත්, ඊශ්‍රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්විය. එලෙසම නිකොලයිතයන්ගේ ඉගැන්වීම් පිළිගත් අයත් ඔබ අතර සිටිති. එබැවින් මනස්ථාපනය වන්න. එසේ නුවුවොත් මම විගසින් ඔබ වෙත පැමිණ මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි.
ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද මම ඔහුට දෙන්නෙමි.
තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. ගිනි දැල්ලක් වැනි ඇස්ද ඔපයෙන් දිලිසෙන ලෝකඩ වැනි පාදද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක.
ඔබේ ක්‍රියාද ප්‍රේමයද විශ්වාසවන්තකමද සේවයද ඉවසිල්ලද මම දනිමි. තවද මෑතකදී ඔබ කළ ක්‍රියා පෙරට වඩා හොඳ බවද දනිමි. එහෙත් ඔබට විරුද්ධව මේ චෝදනාව මට ඇත. තමා දිවස්වරියකැයි කියා ගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්න හුය. කාම මිත්‍යාචාරය කරන්නටද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නටද උගන්වමින් ඇමාගේ සේවකයන් මුලා කරන්නේය. මනස්ථාපනය වීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඇ කාම මිත්‍යාචාරය ගැන මනස්ථාපනය වීමට අකමැති වන්නේය. එබැවින් මම ඇය දුක් යහනක හෙලා ඇය සමග කාම මිත්‍යාචාරය කරන්නන් මනස්ථාපනය නූනොත් ඔවුන්ද ඇය සමග දරුණු පීඩාවකට පත් කරන්නෙමි. තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට මිනිසුන්ගේ සිතුම් පැතුම් විමසන තැනන් වහන්සේ මා බව සියලු සභාවෝ දැනගන්න වූය. තවද මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි. එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත් සාතන්ගේ යයි කියන ගුප්ත කරුණු නොදත් තියාතිරා වෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි. මා එනතුරු ඔබට ඇති දේ තුළ ස්ථිරව පවතින්න වෙන බරක් ඔබ පිට මම නොතබමි. අග දක්වා මාගේ ක්‍රියා නොපිරිහෙලා ඉටුකරන ජයග්‍රාහකයාට පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය පවරා දෙන්නෙමි. මැටි බඳුන් බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඔහු ඔවුන් යගදාවකින් පාලනය කරන්නේය. මම ඔහුට පහන් තාරකාවද දෙන්නෙමි.
ආත්මයන්න් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
එලිදරව්ව තුන්වන පරිච්ඡේදය.
සර්දී සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සතදරන තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත්ව සිටියත් සැබවින්ම ඔබ මල කෙනෙකි. පිබිදෙන්න. තවමත් ඉතිරිව ඇති දේ මැරී යාමට පෙර පණගන්වන්න. මන්ද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණයයි කිව හැකි ඔබේ කිසි ක්‍රියාවක් මට නොපෙනේ. එබැවින් ඔබ අසා පිළිගත් වචනය සිහිකර ඊට කීකරු වී මනස්ථාපනය වන්න. ඔබ අවදිව නොසිටින්නහු නම් සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහුය. එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබ අතර සිටිති. ඔවුහු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමග ඇවිදින්න ඕය. ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.
ආත්මයන්න් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. ශුද්ධ වූ සත්‍ය වූ දාවිත්ගේ යතුර ඇත්තා වූද කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූද තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
මම ඔබේ ක්‍රියා දනිමි. බලන්න කිසිවෙකුට වැසිය නොහැකි විවෘත දොරක් මම ඔබ ඉදිරියෙහි තැබුවෙමි. ඔබට ඇති ශක්තිය ස්වල්ප වූ නමුත් ඔබ මාගේ වචනය පිළිපැද්දහුය. මාගේ නාමය ප්‍රතික්ෂේප නොකළහුය. බලන්න ජුදෙව්වරුන් නොවන නමුත් තුමූ ජුදෙව්වරු යැයි බොරුවට කියාගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියේහි වැඳ වැටෙන්නටත් මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි. ඉවසීමෙන් සිටින්නැයි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින් ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකයේ පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි. මම වහාමෙමි. ඔබේ කිරුල කිසිවෙකු පැහැර නොගන්න ලෙස ඔබ සතු දෙය තදින් අල්ලා ගන්න. ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතනින් කිසි කලෙක පිටත නොයන්නේය. මාගේ දෙවියන් වහන්සේගේ නාමයද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට කැටයම් කරන්නෙමි.
ආත්මයානන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. විශ්වාසවන්ත සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන්වත් උණුසුම් ගතියෙන්වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතලව හෝ උණුසුම්ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි. ඔබ උණුසුම්ව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි. මම ධනවත්ය. මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැයි ඔබ කියන්නහුය. එහෙත් ඔබ කාලකන්ණියකි, දුක්ඛිතයකි, දිලින්දකි, අන්ධයකි, නග්නය. මේ කිසිවක් ඔබ නොදන්නහුය. එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන්ද, නග්න භාවයේ විලි ලැජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍රද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන්ද මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි. මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත්ව මනස්ථාපනය වන්න මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬාසා දොර අරින්නේ නම් මම ඇතුළු වී ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කෑම කන්නේය. මා ජයගෙන පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන් ජයග්‍රාහකයාටද මාගේ සිංහාසනයෙහි මා සමග හිඳගැන්මට දෙන්නෙමි.
ආත්මයානන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
එලිදරව්ව හතරවෙනි පරිච්ඡේදය. ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ,
"මෙහි නැගී එන්න. මින්පසු සිදුවෙන්නට යනදී මම ඔබට පෙන්වන්නෙමි."
ඊකිය එකිනෙම මම ආත්මයන්න් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයේ සිංහාසනයක් තිබිනි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩවුන්හ. එහි වැඩවුන් තැනන් වහන්සේ පිනිමෙන් සූර්යකාන්තියට හා පුෂ්පරාගයට සමාන වූසේක. සිංහාසනය වටා මරකතමෙන් දිලෙන දේදුන්නක් විය. මේ සිංහාසනය වටේ තව සිංහාසන 24ක් විය. ඒ සිංහාසනවල කුල දෙටුවන් 24 දෙනෙකු ධවල වස්ත්‍ර හැඳ සිය හිස් මත රන්නොටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි. සිංහාසනයෙන් විදුලියද, ශබ්දද, අහස්කිගුරුම්ද නික්මිනි. සිංහාසනයේ ඉදිරියේ ගිනි පහන් සතක් දැල්වී තිබිනි. ඒ සතනම් දෙවියන් වහන්සේගේ ආත්මියෝ සද්දිනාය. සිංහාසනයේ ඉදිරියේ පලිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනයේ මැද හා අවටින් ඉදිරියෙන් හා පිටුපසින් ඇස් රාශියක් ඇති ජීවමාන සත්වයෝ 4 දිනක් වූහ. පළමු වන සත්වයා සිංහයෙකුට සමානය. දෙවන සත්වයා වස්සෙකුට සමානය. තුන්වන සත්වයාට මිනිසියෙකුගේ මෙන් මූණක් තිබිනි. සතරවන සත්වයා පියාසර කරන රාජාලියෙකුට සමානය. ඒ සත්වයන් සතර දිනාගින් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිනි. ඔවුන් වටකරද ඇතුළතද ඇස්වලින් පිරී තිබුණේය. ඔවුහු
වැඩ සිටි වැඩ සිටින මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමින් වන දෙවියන් වහන්සේ ස්විශුද්ධය.
ඊ දිවාරෑ දෙක්හි නොනැවති ගයන්නා. ඒ ජීවමාන සත්වයන් සිංහාසනයේ වැඩහිඳින සදහටම ජීවත්වන තැනන් වහන්සේට ප්‍රසංසාවද ගෞරවයද ස්තුතියද දින හැම විටම කුලදෙටුවෝ 24 දෙනාද සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියේ වැඳ වැටි සදහටම ජීවත්වන තැනන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔහු සිය ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙලා
අපගේ ස්වාමීන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාවද ගෞරවයද බලයද ලබන්නට වටින තැනන් වහන්සේය. මන්ද ඔබ සියලු දේ මවා වදාළසේක. ඔබගේ කැමැත්ත නිසා සියලු දේ ඇතිවිය, සියලු දේ මවන ලද්දේය.
ඊ කියන්නාහ. එලිදරව්ව පස්වන පරිච්ඡේදය. එවිට ඇතුළත හා පිටත ලියන ලද මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයේ වැඩවුන් තැනන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි.
ඒ පොත දිගහරින්නටත් මුද්‍රා කඩන්නටත් සුදුසුම කවරෙක්ද?
ඊ කියමින් මහා හඬින් හඬ ගසන බලවත් දේව දූතයෙකු දිටිමි. එහෙත් ඒ පොත දිගහරින්නටවත් එය බලන්නටවත් හැකි කිසිවෙක් ස්වර්ගයේවත් මිහිපිටවත් පොළවෙන් යටවත් නොසිටියේය. පොත දිගහරින්නටවත් එය බලන්නටවත් සුදුසු කිසිවෙකු හමු නොවූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. එවිට එක් කුල දෙටුවෙක් මට කතා කර,
නාදන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිද්ගේ පෙළපතින් පැවතේන ජුදා ගෝත්‍රයේ සිංහයානෝ දිනාගත්.
ඊ මට කීය. එවිට සිංහාසනයේද ජීවමාන සත්වයන් සතර දෙනාද කුල දෙටුවන්ද මැදෙහි මරණ ලැබුවක් මෙන්න පෙනුණු බැටළු පෝතකයෙකු සිටින මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අන් සතක්ද ඇස් සතක්ද විය. ඇස් සත නම් ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සද්දිනාය. බැටළු පෝතකයානු අවුත් සිංහාසනයේ වැඩහුන් තැනන් වහන්සේගේ දකුණතින් පොතගත්. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ සතර දෙනා හා කුල දෙටුවෝ 24 දෙනා එකිනෙකා වීණාවක්ද සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රද රැගෙන බැටළු පෝතකයන් ඉදිරියේ වැඳ වැටුණෝය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාඥාය. ඔහු මේ අලුත් ජීතය ගායනා කළහ.
පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනන් වහන්සේ ඔබය. මන්ද ඔබ මරණු ලැබ ඒ මරණය නැමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් දෙවියන් වහන්සේ උදෙසා ලබාගත්සේක. අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළසේක. ඔවුහු මිහිපිට රජකම් කරන්නාහ.
එවිට මා බැලූ කල සිංහාසනයේද ජීවමාන සත්වයන්ද කුල දෙටුවන්ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් සිටිමි. ඔවුන්ගේ හඬද මට ඇසුනේය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක්ද දහස් වර දහසක්ද විය. ඔවුහු මහා හඬින් මෙසේ කීහ.
මරණු ලැබූ බැටළු පෝතකයානු බලයද ධනයද ප්‍රඥාවද පරාක්‍රමයේද ගෞරවයේද මහිමේද ප්‍රශංසාවද ලබන්නට සුදුසු තැනන් වහන්සේය.
තවද ස්වර්ගයේද පොළොවේද පොළොව යටද මුහුදේද යන මුළු ලෝකයේ ඇති සියලු සත්වයන්
සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේටත් වැටළු පෝතකයන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදහටම වේවා.
ඊ කියනු ඇසීම ජීවමාන සත්වයෝ සතර දෙනාද යයි කීහ. කුලදෙටු වැඳ වැටි නමස්කාර කළහ. එලිදරව්ව හයවන පරිච්ඡේදය. එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුයන් කඩනවා මම තිටිමි. ඒ කල ජීවමාන සත්වයන් සතර දිනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට
එන්න
ඊ කියනු ඇසීමි. එකිනෙහිම මම සුදු අස්වැයෙකු දිටිමි. අසුපිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේය. කිරුලක් ඔහුට දෙන ලදී. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාසයෙන් ජයෙන් ජයට පත්වන පිණිස නෙක්ම ගියේය. බැටළු පෝතකයාණන් දෙවන මුද්‍රාව කෙඩු කල දෙවන ජීවමාන සත්වයා කතා කොට
එන්න
ඊ කියනු ඇසීමි. එවිට රතුම රතු තවත් අස්වේක් නික්ම ආවේය. ඒ අසුපිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරාගන්නා පිණිස පොළවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. ඔහුට මහා කඩුවක්ද දෙන ලදී. බැටළු පෝතකයාණන් තුන්වන මුද්‍රාව කෙඩු කල තුන්වන ජීවමාන සත්වයා
එන්න
ඊ කියනු මම ඇසීමි. එකිනෙහිම කළු අස්වේ කෙහිවිය. ඒ අසුපිට හුන් තැනැත්තා අතේ තරාදියක් තිබුණේය. එවිට ජීවමාන සත්වයන් සතර දෙනාගෙන් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුනේය. එය
ඉරිඟු ලීටර් එකක් දවසේ වේතනයකි, යව ලීටර් තුනක් දවසේ වේතනයකි. එහෙත් තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්න.
ඊ කීය. බැටළු පෝතකයාණන් සතරවන මුද්‍රාව කැඩූ කල සතරවන ජීවමාන සත්වයා ඊ කියනු මම ඇසීමි. ඉකිනෙහිම මම සුදුමෙලි අස්වේකු දිටිමි. ඒ අසුපිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනුය. පාතාල ලෝකයේද ඔහු පසුපස්සේ ගියේය. කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද පොළවේ වන මුර්ගයන් ලවාද මරණය පැමිණවීමට පොළවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේය. බැටළු පෝතකයාණන් පස්වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමන් දරූ සාක්ෂිය නිසාද මරණු ලැබුවන්ගේ ආත්මයන් පූජාසනයට දිටිමි. ඔව්හු කතා කරමින්
ස්වාමිනී, සුද්ධ වූ සත්‍ය වූ තැනන් වහන්ස, ඔබ පොළවේ වාසය කරන්නන් මිනිස් කියනකොට අපේ ලේගෙන ඔවුන්ගෙන් පලි නොගෙන කොපමණ කල් ප්‍රමාද වනසේක්ද?
ඊ මහණින් මුරගසා කීහ. එවිට ඔවුන් එකිනෙකාට සුදු සලුවක් දෙන ලද්දේය. ඔවුන් මෙන්ම මරණු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වනතුරු තව ටික කලක් නවතින්නැයි ඔවුන්ට කියන ලද්දේය. බැටළු පෝතකයාණන් සවන මුද්‍රාව කඩනවා මම බලා සිටියෙමි. එවිට මහත් භූමිකම්පාවක් ඇතිවිය. සූර්යා කළු පැහැති ගෝණියක් මෙන් විය. හඳ මුළුමනින්ම ලේ මෙන් රතු විය. අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවි එහි අකල්පල වැටින්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිනි. අකුලන ලද පොතක් මෙන් අහස නොපිනී ගියේය. සියලු කඳුද දිවයින්ද ඒවා පිහිටි තැන්වලින් පහ කරන ලද්දේය. පොළවේ රජවරුද උත්තමයෝද සේනාධිපතියෝද ධනපතියෝද බලවන්තයෝද දාසයෝද නිර්දාසයෝද යන මේ සියලු දෙනා ගුහාවල කඳු සහ පර්වත අතරේ සැඟවුණෝය. ඔව්හු කඳු වලටත් පර්වත වලටත් කතා කුට.
අප පිට වැඩි සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේගේ මූණ දෙරියනොත් බැටළු පෝත ගානන්ගේ උදහසිනුත් අප සංගවා ගන්න. මන්ද ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින් ඊට මූණ දිය හැක්කේ කාටද?
ඊ කීහ. එලිදරව්ව හත්වන පරිච්ඡේදය. ඉන්පසු දේවදූතයන් සතර දෙනෙකු පොළවේ සතර කොනේ සිටිනු දිටිමි. ඔවුහු ගොඩටවත් මුහුදටවත් කිසිම ගසකටවත් සුළං නොවදින පිණිස පොළවේ සතර දිග සුළඟ අල්ලාගෙන සිටියහ. එවිට තවත් දේවදූතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැගීනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනුතුරු කරන්නට බලයලත් දේවදූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා,
අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නලල් මත මුද්‍රා සලකුණ තබන තුරු ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරක් නොකරන්න.
ඊ කීය. තවද මුද්‍රා සලකුණු ලත් අයගේ ගණන මට ඇසුනේය. සියලු ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය 144,000 වූහ.
ජුදාගේ ගෝත්‍රයෙන් 12,000 මුද්‍රා කරනු ලැබූහ. රූබන්ගේ ගෝත්‍රයෙන් 12,000ද, ගාද්ගේ ගෝත්‍රයෙන් 12,000ද, ආෂර්ගේ ගෝත්‍රයෙන් 12,000ද, නප්තලීගේ ගෝත්‍රයෙන් 12,000ද, මනස්සේගේ ගෝත්‍රයෙන් 12,000ද, සිමියොන්ගේ ගෝත්‍රයෙන් 12,000ද, ලෙවීගේ ගෝත්‍රයෙන් 12,000ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් 12,000ද, සාබුලොන්ගේ ගෝත්‍රයෙන් 12,000ද, ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් 12,000ද, බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් 12,000ද මුද්‍රා කරනු ලැබූහ.
ඉන්පසු සීලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජන සමූහයාගෙන්ද භාෂාවන්ගෙන්ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක් සුදු සලු පැළඳ තාලපත්‍ර අතින්ගෙන සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියේ සිටින මම දිටිමි. ඔව්හු මහණින් මුරගසා,
සිංහාසනෙහි වැඩහිඳින අපේ දෙවියන් වහන්සේගෙන්ද බැටළු පෝතකයාණන්ගෙන්ද ගැලවීම පැමිණියේය?
ඊ කීහ. සියලු දේවදූතයෝ සිංහාසනයද කුලදෙටුවන්ද ජීවමාන සත්වයන් සතර දෙනාද සිසාරා සිංහාසනයේ ඉදිරියේ වැඳ වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරමින්
ආමෙන්. ප්‍රශංසාවද මහිමයද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද අපේ දෙවියන් වහන්සේට සදහටම වේවා ආමෙන් ය.
ඊ කීහ. එවිට කුල දෙටුවන්ගෙන් එක් තැනැක්තෙක් මට කතා කොට,
සුදුසලු පැළඳගත් මොවුහු කවුරුද? කොතනින් ආවෝද?
ඊ මාගේ නැසීය.
මාගේ ස්වාමීනි, ඔබ එය දන්නේය?
ඊ මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා,
මොවුහු මහත් පීඩා මැදින් ඉන්නාහ. ඔවුහු තම සලු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිටින්නේ ඒ හේයිනි. සිංහාසනයේ වැඩහිඳින තැනන් වහන්සේ ඔවුන් සමග වැඩවසන සේක. ඔවුන්ට මින් පසු සාගින්නක්වත් පිපාසයක්වත් නැත. සූර්ය තාපයවත් දැවෙන ග්‍රීස්මයවත් ඔවුන් පෙළන්නේ නැත. මන්ද සිංහාසනය මැද සිටින බැටළු පෝතකයානු ඔවුන්ගේ එඬේරානන් වී ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙන යනසේක. දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනසේක.
ඊ කීය. එලිදරව්ව අටවන පරිච්ඡේදය. බැටළු පෝතකයාණන් සත්තුන මුද්‍රාව කැඩු කල ස්වර්ගෙහි අඩපයක් පමණ නිශ්ශබ්දතාවයක් ඇතිවිය. එවිට මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටින දේවදූතයන් සද්දිනා දිටිමි. ඔවුන්ට හොරණෑ සතක් දෙන ලද්දේය. තවත් දේවදූතෙක් රන් දූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සදැහැවතුන්ගේ යාඥා සමග ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේය. සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සදැහැවතුන්ගේ යාඥා සමග දේවදූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැගුණි. දේවදූතයාද දූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් නියපුරවා පුලවට හෙලීය. එවිට ආස් ගිගුරුම්ද, ශබ්දද, විදුලි කිටීම්ද, භූමිකම්පාවක්ද විය. හොරණෑ හත අතින්ගත් දේවදූතයෝ සද්දෙනා ඒවා පිඹින පිණිස සූදානම් වූහ. පළමුවන දේවදූතයා හොරණෑව පිම්බේය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක්ද කිනිද හටගෙන පොළොව පිට හෙලනු ලැබීය. පොළවෙන් තුනෙන් කොටසක් දැවී ගියේය. ගස්වලින් තුනෙන් කොටසක්ද දැවී ගියේය. අමු තනකොළ සියල්ලද දැවී ගියේය. දෙවැන්නාද හොරණෑව පිම්බේය. එවිට ගින්නෙන් නැවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙලනු ලැබීය. මුහුදින් තුනෙන් කොටසක් ලේවිය. පන ඇති මුහුදු සත්වයන්ගෙන් තුනෙන් කොටසක් මලෝය. නැව්වලින්ද තුනෙන් කොටසක් විනාශ විය. තුන්වැන්නාද හොරණෑව පිම්බේය. එවිට මහා තාරකාවක් ගිනි පන්දමක් මෙන් නැවිලමින් අහසින් වැටිනි. එය ගංගාවලින් තුනෙන් කොටසක් පිටද දිය උල්පත් පිටද වැටිනි. තාරකාවේ නාමය තික්ත යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණ බැවින් බොහෝ මිනිස්යෝ ඒ වතුර බී මළෝය. සතරවන දූතයා හොරණෑව පිම්බේය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක්ද, සඳුගෙන් තුනෙන් කොටසක්ද, තාරකාවලින් තුනෙන් කොටසක්ද පහර ලැබීය. මෙසේ ඒ වායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසකද, එසේම රාත්‍රියෙහි තුනෙන් කොටසකද ආලෝකය පහ විය. තවද එක් රාජාලියෙකු ආසේ පියාසර කරමින්
මින්පසු දේව දූතයන් තුන්දෙනා පිබින්නට යන අන්තිම හොරණෑවල ශබ්දයේ පැතිර යන විට පොළවේ වාසය කරන්නන්ට දුක්වේ දුක්වේ දුක්වේ.
ඊ මහණින් කියනු මට ඇසිනි. ඉලිදරව්ව නමෝන පරිච්ඡේදය. පස්වන දේවදූතයාද හොරණෑව පිම්බේය. එවිට අහසින් තාරකාවක් පොළොවට වැටී තිබෙනු මම දිටිමි. එයට පාතාල වලේ යතුර දින ලදී. එය පාතාල වල විවෘත කළේය. එවිට එයින් මහත් උඳුනකින් මෙන් තුමක් නැගී ඉරත් ආකාශයත් වලේ දුමෙන් අඳුරු විය. ඒ දුමෙන් පළඟෙටියෝ පොළොව පිටට නික්මාහ. පොළවේ ගෝනුස්සන්ට මෙන් බලයක් ඔවුන්ට දෙන ලදී. දෙවියන් වහන්සේගේ මුද්‍රා සලකුණ තමන්ගේ නලල්වල නැති මිනිසයන්ට මිස පොළවේ තනකොළවලටවත් පැලෑටිවලටවත් කිසි ගසකටවත් අනතුරු නොකරන ලෙස උන්ට කියන ලද්දේය. උන්ට අවසර තිබුණේ මිනිසුන් මරන්නට නොව ඔවුන්ට පස්මසක් පීඩා කරන්නටය. ඔවුන්ගේ වේදනාව මිනිසෙකුට ගෝනුස්සෙකු ඇන්න විට හටගන්න වේදනාව මෙන් විය. ඒ දවස්වලදී මිනිසයන් මරණය සොයන නමුත් කිසිසේත් එය හමු නොවන්නේය. ඔවුන් මරණය පතන නමුත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේය. පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය. ඔවුන්ගේ හිස් පිට රන් නොටුනි වැනි යමක් තිබිනි. උන්ගේ මුහුණ මිනිසයන්ගේ මුහුණ හා සමානය. උන්ගේ හිසකේ ස්ත්‍රීන්ගේ හිසකේ මෙන්ද උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන්ද විය. උන්ගේ ලයවැසුන් යකඩ ලයවැසුන් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩාපනින බොහෝ අස්ව රථවල ශබ්දයට සමානය. ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දල ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි. පාතාලයේ දූතයා උන්ගේ රජවිය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනිය, ග්‍රීක බසින් අපොල්ලියොන්ය. එහි අර්ථය විනාශකයා යනුයි.
පළමුවන විපත්තිය පහවිය. ඉන් පසු තව විපත්ති දෙකක් පැමිණේ.
සයවන දේවදූතයාද හොර නෑව පිම්බේය. එවිට
එප්‍රාත්නම් මහා ගංගාවාසබට බඳින ලද දූතයන් සතර දෙනා මුදන්නේ.
ඊ හොර නෑව ගෙන සිටි සයවන දේවදූතයාට කියන හඬක් දෙවියන් වහන්සේ ඉදිරියේ වූ රන් පූජාසනේ සතර කොනින් මට ඇසුනේය. එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරණ පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔවුහු සූදානම් කරනු ලැබ සිටියහ. අසරු සේනාවන්ගේ ගණන 20 කෝටියකැයි ඔවුන්ගේ සංඛ්‍යාව කියනු ඇසීමි. මෙසේ අස්වැන්ද උන් පිටහුන් අයද මම දර්ශනයෙන් දිටිමි. ඔවුහු ගිනිද නිල් කැටද ගෙන්දගම්ද පැහැති ලයවසුම් පැළඳ සිටිය. අස්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනිය. උන්ගේ කටින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මිනි. උන්ගේ කටින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරණු ලැබූහ. මන්ද ඒ අස්වයන්ගේ බලය පිහිටියේ උන්ගේ කටවලත් වලිගවලත්ය. උන්ගේ වලිග සර්පයනට සමානය. හිස් සහිත වූ ඒ වලිගවලින් ඔහු අනතුරු කරති. මේ පීඩාවලින් නොමැරි ඉතිරි වූ මනුෂ්‍යෝ තමන්ගේ අත්වලින් කළ නිර්මාණ අත් නොහලහ. දකින්නටත් අසන්නටත් ඇවිදින්නටත් නොහැකි රන්, රිදි, ලෝකඩ, ගල්, ලී ආදියෙන් කළ රූපවලටත් යක්ෂයන්ටත් නමස්කාර කිරීමෙන් වැළකී නොසිටිය. ඔවුන්ගේ මිනිමැරීමද අනවිනද සල්ලාලකම්ද සොරකම්ද ගැන ඔහු මනස්ථාපනය නොවූහ. එලිදරව්ව 10 පරිච්ඡේදය. ඉන් පසු තවත් බලවත් දේවදූතයෙකු වලාකුලක් පැළඳ හිස මත දේ දුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මූණ සූර්යා මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය. ඔහුගේ අතේ දිගහල කුඩා පොතක් විය. ඔහු සිය දකුණු පාය මුහුද පිටද වම් පාය ගොඩමිම පිටද තබා සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහහඬින් මොර ගැසීය. ඔහු මොර ගැසූ කල ගිගුරුම් සතද කතා කෙලේය. ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුනිමි. එවිට
ගිගුරුම් සත කීදී රහසේ තබා ගන්න, එය නොලියන්න.
ඊ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිනි. මුහුද පිටද ගොඩබිමද සිටිනු මා දුටු දේවදූතයා ස්වර්ගයේ දෙසට සිය දකුණ තෝසවා සදහටම ජීවත් වන ස්වර්ගයක් එහි ඇතිදේත් පොළවත් එහි ඇතිදේත් මුහුදත් එහි ඇතිදේත් මවා වදාළ තැනන් වහන්සේගේ නාමයෙන් දියුරමින් මෙසේ කීය.
තවත් ප්‍රමාවීමක් නැත. සත්වන දේවදූතයාගේ හොරණෑව පිමීමේ වේලාව පැමිණි විට දෙවියන් වහන්සේ තම සේවක දිවසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස උන්වහන්සේගේ අභිරහස සම්පූර්ණ වනු ඇත.
ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්
ඔබ ගොස් මුහුද පිටද ගොඩබිමද සිටින දේවදූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්න.
ඊ මට කීය. මම දේවදූතයා වෙත ගොස් කුඩා පොත මට දෙන්නයි කිවිමි. ඔහුද
ඒ රැගෙන කන්න. එයින් ඔබේ ආමාශය තික්තවන්නේය. එහෙත් ඒ ඔබේ කටෙහි මී පැණි ලෙස මිහිරිවන්නේය.
ඊ මට කීය, මමද දේවදූතයාතින් කුඩා පුත් රැගෙන කෑවෙමි. ඒ මගේ කටේ මී පැණි ලෙස මිහිරිව තිබුණේය. ඒ කෑපසු මාගේ ආමාශය තික්ත විය. තවද
ඔබ බොහෝ සෙනගද, ජාතීන්ද, භාෂාවන්ද, රජුන්ද ගැන නැවතත් දිවස් රැකි ප්‍රකාශ කළ යුතුය.
ඊ මට කියන ලද්දේය. එලිදරව්ව 11 වන පරිච්ඡේදය. ඉන්පසු දිග සැරයටයක් වැනි කෝදුවක් මට දෙන ලද්දේය.
නැගිට දෙවියන් වහන්සේගේ මාලිගාවද පූජාසනයද මැන එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න. මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින් එය නොමැන අත්හරින්න. ඔවුහු 42 මාසයක් ශුද්ධ නගරයේ පයින් පාගා දමන්නෝය.
තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔවුහු ගෝනි රෙදි හැඳ 1260 දවසක් දිවස් වැකි කියන්නෝය.
ජී මට කියන ලදී. මේ දෙදෙනා පොළොවේ ස්වාමින් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙකද පහන් රුක් දෙකද වෙයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම් ඔවුන්ගේ කටින් ගිනි නික්මවිත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ මෙලෙස මරණු ලබන්නේය. තමන් දිවස් බැකි පවසන කාලයේදී වැසි නොවසින ලෙස අහස් තලයේ වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත් සියලු වසංගතවලින් පොළොවට කැමති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත. ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැගී එන මුර්ඛයා ඔවුන්ට විරුද්ධව සටන් කොට ඔවුන් පරාජය කර මරා දමන්නේය. ඔවුන්ගේ මල කඳන් උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරයයි කියන ඔවුන්ගේ ස්වාමීන් වහන්සේ කුරුසියෙහි ඇන ගැසූ මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේය. සියලු සෙනගගෙන්ද, ගෝත්‍රයන්ගෙන්ද, භාෂාවන්ගෙන්ද, ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මලකඳන් දෙස දවස් 3 හමාරක් බලා සිටිමින් ඒවා සොහොනක තබන්නට ඉඩ නොදෙති. ඒ දිවැසිවරුන් දෙදෙනා මිහිපිට වැසියන්ට පීඩා කළ බැවින් ඔවුහු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කරගන්නාහ. ඒ දවස් 3 හමාරට පසු දෙවියන් වහන්සේ කෙරෙන් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔවුහු නැගිට සිටියෝය. ඔවුන් දුටු අය බොහෝසේ බියපත් වූහ.
නැගිට මෙහි එන්න
කියන මහා හඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසින. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටියදී ඔවුහු වලාකුලකින් ස්වර්ගයට නැගී ගියහ. ඒ ඇසිල්ලෙහිම මහා භූමිකම්පාවක් ඇතිවිය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිනි. භූමිකම්පාවෙන් මිනිස්යෝ 7000ක් මළහ. ඉතිරි අය බියෙන් ඇලලි ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූහ.
දෙවන විපත පහවිය, මෙන්න 3 වන විපත වහා එන්නේය.
සත්වන දේවදූතයාද හොර නෑව පිම්බේය. එවිට
ලෝකේ රාජත්වය අපගේ ස්වාමීන් වහන්සේටද, උන්වහන්සේගේ ආලේපල තැනන් වහන්සේටද අත්විය. උන්වහන්සේ සදහටම රජකම් කරන සේක.
ඊ කියන මහා හඬක් ස්වර්ගයේ හිවිය. දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ගේ සිහසුන්වල හුන් කුල දෙටුවෝ 24 දෙනා මුහුණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කීහ.
වැඩ සිටින වැඩ සිටිය සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු. මනුෂ්‍ය ජාතිහි කෝපාවිෂ්ට වූහ. ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කිරීමේ කාලයද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවසිවරයන්ට හා සැදැහැවතුන්ටද ඔබගේ නාමයට භයවන ලොකු කුඩා සියල්ලන්ටද විපාක දීමටත් පොළව වනසන්නන් වෙනසීමටත් කාලය පැමිණ තිබේ.
එවිට ස්වර්ගෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පෙනුනේය. එවිට විදුලි කෙටීම්ද, ශබ්දද, ගිදුරුම්ද, භූමිකම්පාවක්ද, මහා ගල් වර්ෂාවක්ද විය. එලිදරව්ව 12 වන පරිච්ඡේදය. තවද ආසේ පුදුම දර්ශනයක් විය. එනම් සූර්යයා පැලඳගෙන පාදයට සඳ මඩලද, හිස මත තාරකා 12කින් යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියකි. ගැබ්ගෙන සිටි ඈ විලිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගසුවාය. ආසේ තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද, අන් දසයක්ද, තමන් හිස් මත කිරුළු සතක්ද ඇති මහා රතු මකරෙකි. ඌගේ වලිගයෙන් ආසේ තරුවලින් තුනින් කොටසක් ඇද ඔළුවට එළීය. උපන් කෙනෙහිම දරුවා කාදමන පිණිස මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියේ සූදානම් බලා සිටියේය. ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සිංහාසනයේ වෙත ඇදගෙන යනු ලැබීය. ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළන කරන ලද ස්ථානයක් ඈට එහි විය. තවද ස්වර්ගෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව සටන් කළහ. මකරාද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගෙහි තැනක් තවත් නොවීය. මහා මකරා පළවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත් ආදි සර්පයාය. ඔහු සමග ඔහුගේ දූතයෝද පොළොවට හෙළනු ලැබුවෝය. ඉන් පසු ස්වර්ගෙහි මෙසේ කියන මහහඬක් මට ඇසිනි. එනම්
අපේ දෙවියන් වහන්සේගේ කැලවීමද, පලයද, රාජ්‍යයද, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවාරෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදී. ඔව්හු බැටලු පෝතකයාණන්ගේ දිවිපිදීම නිසාද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසාද ඔහුගෙන් ජයගත්තෝය. මන්ද ඔවුහු මරණයටවත් බිය නොවී දිවිදීමට සූදානම්ව සිටියහ. එබැවින් ස්වර්ගයනි, එහි වැසියනි, ප්‍රීති සන්තෝෂවන්න, අහෝ පොළවටත් මුහුදටත් වන විපත. මන්ද යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන කෝපාවිෂ්ඨව ඔබ වෙත බැස ගියේය.
යනුයි තමා පොළොවට හෙළනු ලැබූ බව දුටු මකරා පිරිමි දරුවා ප්‍රසූත කළ ස්ත්‍රිය ලුහු බැඳ ගියේය. එහෙත් මරු කතරෙහි ඇගේ රක්ෂක ස්ථානයට සර්පයා විසින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දින ලදී. එහි වසරකුත්, දෙවසරකුත්, අඩවසරකුත් ඇ පෝෂණය කරනු ලබයි. එවිට සර්පයා ඒ ස්ත්‍රිය සැඩපාරින් ගසාගෙන යන පිණිස ඇය පස්සෙන් ගංගාවක් මෙන් තමාගේ කටින් වතුර පිටකෙලේය. එහෙත් පොළව ස්ත්‍රියට පිහිට වී කට ඇර මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තාය. එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහි දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින, ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන, ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව සටනට ගියේය. ඔහු මුහුදු විරලේ සිටියේය. එලිදරව්ව 13 වෙනි පරිච්ඡේදය. එවිට අන්දසයක්ද හිස් සතක්ද ඇති මුර්ගියෙකු මුහුදින් මතු වී එනු දුටිමි. උගේ අංපිට කිරුළු දසයක්ද උගේ හිස්වල දේවාපහාස නාමෙද තිබිනි. මා දුටු මුර්ගයා අඳුන් දිවියෙකුට සමානය. උගේ පාද වලසකුගේ පාද වෙනිය. උගේ කට සිංහෙකුගේ කට වෙනිය. මකරාසිය පරාක්‍රමයේද සිංහාසනයේද මහා අධිපතිකමද ඌට දුන්නේය. උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබෙන්නාක් මෙන් පෙනිනි. එහෙත් උගේ මාරක තුවාලය සුව වී තිබිනි. මුළු ලෝකයා මවිතමෙමින් මුර්ගයා පසුපස්සේ ගියෝය. මකරා මුර්ගයාට අධිපතිකම පැවරූ නිසා ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මුර්ගයාටත් නමස්කාර කොට
මුර්ගයාට සමාන කවරෙක්ද ඌහා සමග සටන් කිරීමට කවරෙකුට හැකිද?
ඊ කීහ. අහංකාර වචනද දේව අපහාසද තෙපලීමට කටක්කූට දෙන ලදී. තවද මාස 42ක් තමා කැමතිසේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේය. එකල ඌ දේව අපහාස කීමටද උන්වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ගවාසීන්ටත් විරුද්ධව අපහාස කීමටද මුඛය ඇරියේය. තවද සැදැහැවතුන්ට විරුද්ධව සටන් කරන්නටද ඔවුන්ගෙන් ජයගන්නටද ඌට ඉඩ දෙන ලදී. සීලු ගෝත්‍රයන්ද සෙනගද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි බලයද ඌට දෙන ලද්දේය. මරණයට පත්කන ලද බැටළු පෝතකයන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහිපිට සියලු පොළොව වාසීහු ඌට නමස්කාර කරන්නෝය.
කන්නැත්තේ අසාවා.
වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියතය. කඩුවෙන් මරන්නා කඩුවෙන්ම මැරිය යුතුය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසාය.
එවිට තවත් මුර්ගියෙකු පොළවින් නැගී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අන් දෙකක් ඌට තිබිනි. ඌ මකරෙකු මෙන් කතා කළේය. ඌ පළමිනි මුර්ගයාගෙන් ආධිපත්‍ය ලබා එය ඒ මුර්ගයා ඉදිරියෙහි මෙහෙය වීය. මාරක තුවාලෙන් සුවය ලැබූ පළමුණු මුර්ගයාට නමස්කාර කිරීමට ඌ පොළවට හා එහි වැසියන්ට බල කෙළේය. සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළවට ගිනිබස්වන තරම් මහා හාස්කම් කෙළේය. මුර්ගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මගින් ඌ ලෝවැසියන් මුලා කෙළේය. කඩු පහර ලැබූ නමුත් තවමත් ජීවත් වෙන මුර්ගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළොව වැසි සියල්ලන්ට ඌ නියම කෙළේය. ඒ අර කතා කරන පිණිස මුර්ගයාගේ රූපයට පණ දෙන්නටත් මුර්ගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලස්සන්නටත් ඌට බලය ලැබුණේය. තවද ඌ ලොකු කුඩා දුප්පත් පොහොසත් දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්විය. ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් ඉඩක් නොතැබීය. නැන නුවණ අවශ්‍ය වන්නේ මෙතනදීය. නුවණැත්තා මුර්ගයාගේ අංකය ගණන් බලා දැනගනීවා. මන්ද එය මිනිසියෙකුගේ නාමය දක්වයි. ඒ ගණන 666යි. එලිදරව්ව 14 වෙනි පරිච්ඡේදය. තවද බැටළු පෝතකයානන්ද උන්වහන්සේ සමග 144,000 දෙනෙකුන්ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ලියා තිබිනි. ගලා බසින මහා ජලගෝසාවක් මෙන්ද තද හෙන හඬක් මෙන්ද වූ ආසින් නික්මු ශබ්දයක් මට ඇසුනේය. මට ඇසුණු ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය. ඔව්හු සිංහාසනය ඉදිරියෙහිද ජීවමාන සත්වයන් 4 දෙනා සහ කුල දෙටුවන් ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් ගායනය කළ
ඒ ගීතිකාව පොළවෙන් මුදාගනු ලැබූ 144,000 දිනා හැර අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය. ඔහු ස්ත්‍රී සේවනයෙන් නොකෙලසුණු බ්‍රහ්මචාරී වූය. ඔහු බැටළු පෝතකයන්න් යන යන තැන උන්වහන්සේ අනුව යන්නෝ වෙති. ඔහු දෙවියන් වහන්සේටත් බැටළු පෝතකයන්න්ටත් නාඹුල් පළවන පිණිස මනුෂ්‍යයන් අතරින් මුදා ගන්නා ලද්දෝය. ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නොවීය. ඔහු නිර්මලය. පොළොව වාසීන්ටද සීලු ජාතීන්ටද ගෝත්‍රයන්ටද භාෂාවන්ටද සෙනගටද ප්‍රකාශ කරන පිණිස සදාතන සුභාසනක් ඇතිව අහස් කුසෙහි පියාසර කරමින් සිටි තවත් දේවදූතියකු මම දුටිමි. ඔහු මාහඬින් මෙසේ කීය.
දෙවියන් වහන්සේට බිය වී උන්වහන්සේට ගෞරව කරන්න මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත් මූද හා දිය උල්පතුත් මවා වදාළ තැනන් වහන්සේට නමස්කාර කරන්න.
ඒ දේවදූතයා පසුපසින් ගිය දෙවන දේවදූතෙක්,
තද බල කාම රාගිය නැමැති මධ්‍ය සාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණාය. මහා බබිලෝනිය වැටුණාය. වැටුණාය.
ඒකීය. තුන්වන දේවදූතයෙක්ද ඒ දෙදෙනා පස්සේ යමින් මහණින් මෙසේ කීය.
යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේද ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නැමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නැමැති අමිශ්‍ර මුද්‍රික පානේ බොන්නේය. ඔහු සුද්ධ දේවදූතයන් ඉදිරියේද බැටළු පෝතකයන්න් ඉදිරියේද ගින්නෙන් හා ගෙන්දගම් වලින් වද වේදනාව විඳින්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදාටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද උගේ නාමයේ සලකුණ ලබන්නෝද දිවාරය දෙක්හි විවේකයක් නොලබන්නෝය.
දෙවියන් වහන්සේගේ ආඥාද ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසාය. එවිට
මෙතැන් පටන් ස්වාමින් වහන්සේ තුල නසින්නෝ භාග්‍යවන්තයෝය කියා ලියන්න.
ඊ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුනේය.
එසේය. ඔවුහු තමන්ගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබති. ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේය.
ඊ ආත්මයන්න් වහන්සේ වදාරනසේක. තවද සුදු වලාකුලක්ද? ඒ වලාකුල මත සිය හිසේ රන් කිරුලක් සහ අතේ මුවහත් දෑකැත්තක්ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි. එවිට තවත් දේවදූතෙක් දේවමාලිගාවෙන් නික්මාවුත් වලාකුල පිටි වැඩහුම් තැනන් වහන්සේට මහහනින් මොරගසා,
ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව මන්ද පොළොවේ ගොයම් හොඳටම පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ ඇත.
ඊ කීය. එවිට වලාකුල පිට වැඩහුන් තැනන් වහන්සේ දෑකත්ත පොළොවෙහි දැමූසේක. පොළොවෙහි ගොයම් කපනු ලැබීය. තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි වූ දේවමාලිගාවෙන් නික්ම ආවේය. ඔහුටද මුවහත් දෑකැත්තක් තිබිණි. එවිට ගින්න බාරව සිටි තවත් දේවදූතෙක් පූජාසනයෙන් නික්මාවුත් මුවහත් දෑකැත්ත ඇතිව සිටි තැනැත්තාට මහහනින් මොරගසා,
ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදිවැල්ලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද මිදි පොකුරු ඉදී ඇත.
ඊ කීය. දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා පොළොවෙහි මිදිපල රැස්කොට දෙවියන් වහන්සේගේ උදහස නැමැති මහා මිදිමිරිකන වලට හෙලීය. නුවරින් පිටත ඒ වලේ මිදිපාගන ලදී. එවිට කිලෝමීටර් 300ක් පමණ දුරටද අස්වියෙකුගේ කටකලියාව දක්වා උසටද ඒ වලින් ලේ ගලා ගියේය. එලිදරව්ව 15 පරිච්ඡේදය. ස්වර්ගයේ තවත් විස්මයජනක මහා පුදුමයක් දිටිමි. දේවදූතයෝ 7 දිනක්
වසංගස සතක් රැගෙන සිටියෝය. මේවායින් දිව්‍යන් වහන්සේගේ උදහස අවසාන වන බැවින් ඒවා අන්තිම වසංගත වේ. ගිනිමුසු වීදුරු සාගරයක් වැනි දෙයක්ද මුර්ගයාගිනුත් උගේ රූපේනුත් උගේ නාමයේ සංඛ්‍යාවිනුත් දැක්වෙන ජයගත් අය දිව්‍යන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි. ඔහු දිව්‍යන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාවද ගායනා කරමින් මෙසේ කීහ.
සෞබලති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාරය චමත්කාර ජනකය. ජාතීන්ගේ රජානනී, ඔබගේ මාර්ග සාධාරණය සැබෑය. ස්වාමීනී, ඔබගේ නාමයට බිය නොවන්නේත් ඔබට ගෞරව නොකරන්නේත් කවරෙක්ද? ඔබ පමණක් සුවි ශුද්ධ. සියලු ජාති වූ පැමිණ ඔබ ඉදිරියේ නමස්කාර කරති. මන්ද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේය.
ඉන්පසු ස්වර්ගෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුල් සුද්ධස්ථානයේ ඇරි වසංගත සතේ දේවදූතයන් සද්දෙනා පිටතට ආවෝය. ඔවුහු දිලිසෙන පිරිසිදු වස්ත්‍රයන්ද තමන්ගේ ලයෙහි රන්පටි බැඳගෙන සිටියෝය. එවිට ජීවමාන සත්වයන් සතර දෙනාගෙන් එකෙක් සදහටම ජීවත් වන දෙවියන් වහන්සේගේ උදාසින් පිරුණු රන් පාත්‍ර සතක් දේවදූතයන් සද්දිනාට දුන්නේය. එවිට දේවමාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේය. ඒ නිසා දේවදූතයන් සද්දිනාගේ වසංගත සත කෙලවර වනතුරු දේවමාලිගාවට ඇතුළුවීමට කිසිවෙකුට නොපුළුවන් විය. එලිදරව්ව 16 වෙනි පරිච්ඡේදය.
ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහාස නැමැති පාත්‍ර සත පොළව පිට වගුරවන්න.
ඊ දේවදූතයන් සද්දිනාට කියන මහහඬක් දේවමාලිගාවෙන් මට ඇසිනි. එකල පළමු යන්නා ගොස් තමාගේ පාත්‍රය පොළව පිට වැගිරුවේය. එවිට මුර්ගයාගේ සලකුණු දැරූ අයටද ඔහුගේ රූපයට නමස්කාර කළ අයටද දරුණු දුස්සාධ්‍ය වනහට ගති. දෙවන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේය. මුහුදේ වතුර මලමිනියක ලේමෙන් රතු විය. මුහුදේ පණ ඇති සියලු සත්‍යෝ මළුවය. දෙවන්නා තමාගේ පාත්‍රය ගංගාසා දිය උල්පත්ති පිට වැගිරුවේය. එවිට ඒවා ලේවිය. ජලය භාරව සිටි දේවදූතයා කතාකොට
වැඩ සිටින්න වැඩ සිටිය සුවිශුද්ධ තනන් වහන්ස, ඔබ දුන් නිශ්චයන්හි ඔබ සාධාරණය. ඔවුන් සැදැහැවතුන්ගේද දිවසිවරයන්ගේද ලේ වැගිරූ බැවින් ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන්සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේය.
ඊ කියනු මට ඇසිනි.
එසේය සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරදිය සාධාරණය.
ඊ පූජාසනයෙන් කියනු මට ඇසිනි. ඊට සතර වෙන්නා තමාගේ පාත්‍රය සූර්යා පිට වැගිරිව්වේය. ගින්නෙන් මනුෂ්‍යන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේය. මනුෂ්‍යෝ අධික උෂ්ණයකින් දවනු ලැබ මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස උන්වහන්සේට ගෞරවය දෙන පිණිස මනස්ථාපනය නොවූහ. පස් වෙන්නා තමාගේ පාත්‍රය මුර්ගයාගේ සිංහාසනය පිට වැගිරිව්වේය. ඔහුගේ රාජ්‍ය අඳුරින් වැසී ගියේය. ඔහු වේදනා නිසා දිව් විකාගත්හ. ඔහු තමන්ගේ තුවාල හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස තමන්ගේ ක්‍රියා ගැන මනස්ථාපනය නොවූහ. සවෙන්නා තමාගේ පාත්‍රය යුක්‍රටිස් නම් මහා ගංගාව පිට වැගිරිව්වේය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳීයේය. එකල මකරාගේ කටින්ද මුර්ගයාගේ කටින්ද බොරු දිවසේවරයාගේ කටින්ද මෙඩියන් වැනි අසුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්මේනු මම දිටිමි. ඔව්හු හාස්කම් කරන යක්ෂාත්මයෝය.
ඔහු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
මෙන්න මම සොරෙකු මෙන්නෙමි. නග්නව ඇවිද තමාගේ විලිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.
මිලිස ඔවුහු හිබ්‍රෙව් බසින් ආමගිදෝන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ. සත්වැන්නාද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේය. එවිට
අවසානය පැමිණ ඇත.
ඊ කියන මහණක් දේවමාලිගාවේ සිංහාසනයෙන් නික්මිනි. විදුලිය කෙටීම්ද ශබ්දද හිනහඬද විය. මහා භූමිකම්පාවක්ද විය. පොළවේ මිනිසයන් බිහිවූදා පටන් ඒසා බලවත් මහා භූමිකම්පාවක් ඇති නොවීය. ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේය. ජාතීන්ගේ නගර ඇද වැටිනි. දෙවියන් වහන්සේ මහා බබිලෝනියා අමතක නොකර සිය උදාසේ දරුණුකම නැමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන්සේක. සියලු දිවයින් අතුරුදහන් විය. කඳු රුපිලී ගියේය. අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේය. එහි එක එක ගල කිලෝග්‍රෑම් 50ක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මිනිසියෝ දෙවියන් වහන්සේට සාප කළහ. එලිදරව්ව 17 වන පරිච්ඡේදය. පාත්‍ර සත දැරූ දේවදූතයන් සද්දිනාගින් එක්කෙනෙක් අවුත්මට කතා කොට,
මෙයෙන්න බොහෝ ජලපිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි. පොළොවේ රජවරු ඈ සමග වේශ්‍යාකම් කළෝය. පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නැමැති මුද්‍රික පානයෙන් මත්තු නොය.
ඊ කීවේය. දේවදූතයා ආත්මයන්න්ගේ අනුභවයෙන් මරු කතරකට මා ගෙන ගියේය. එහි රතුම රතු මුර්ගයක් පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටිමි. ඒ මුර්ගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේය. ඌට හිස් සතක්ද අන් දසයක්ද විය. ඒ ස්ත්‍රිය රත්නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන් මුතු මැණික් ආභරණවලින් සැරසී සිටියාය. පිළිකුල් කමින්ද ඇගේ අශික්ෂිත වේශ්‍යා කමින්ද පිරුණු රන් කුසලානක් ඈ අතේ විය. ඇගේ නළල පිට,
මහා බබිලෝනිය, පොළවේ වේශ්‍යාවන්ගේද පිළිකුල් කම්වලද මව
යන ගුප්ත නාමයක් ලියා තිබිනි. ඒ ස්ත්‍රිය සදහැවතුන්ගේද ජේසුස් වහන්සේ නමින් දිවිපිදුවන්ගේද ලෙයින් මත්ව සිටියාය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි. දේවදූතයා මට කතා කොට,
ඔබ පුදුම වූයේ මන්ද? ස්ත්‍රියගේද ඇය උසුලාගෙන යන හිස් සතක් හා අන් දසයක් ඇති මුර්ගයාගේද අපි රහස ඔබට කියමි.
ඊ පැවසීය.
ඔබ දුටු මුර්ගයා වරක් ජීවත්ව සිටියේය. දැන් නැත. ඌ පාතාලේ නැගී එන්නටද විනාශයට යන්නටද සිටින්නේය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ මුර්ගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුම වන්නෝය. දැනනුවන අවශ්‍ය වන්නේ මෙතනදීය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සතය. තවද ඒ හිස් සත රජවරු සද්දෙනෙකි. පස් දෙනෙක් මලාහ. එක්කෙනෙක් තවම සිටින්නේය. අනෙක් තැනැත්තා තවම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතුය. ජීවත්ව සිටියා වූද දැන් නැත්තා වූද මුර්ගයා සද්දෙනාගෙන් එකෙකු වන අතර අටවැනියෙක්ද වේ. ඔහු විනාශයට යන්නේය. ඔබ දුටු අන් දසය නම් තවම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔවුහු මුර්ගයා සමග එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජබලය ලබන්නෝය. මොවුහු එකම අරමුණක් ඇතිව තමන්ගේ පරාක්‍රමයත් බලයත් මුර්ගයාට දෙති. මොවුහු බැටළු පෝතකයානන්ට විරුද්ධව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයානෝ ඔවුන් පරාජය කරන සේක මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේය, රජවරුන්ගේ රජානෝය. උන්වහන්සේ සමග සිටින කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝද ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.
ඔහු මට තවදුරටත් කතාකොට,
වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබදුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද ජනතාවෝද ජාතීහුද භාෂාවෝද වෙති. ඔබදුටු අන්දසේ හා මුර්ගයා නම් වේශ්‍යාවට වෛර බැඳ ඈ සහ මුලින්ම නග්න කර ඇගේ මාංස කා ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති. මන්ද දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන්වහන්සේගේ කැමැත්ත කිරීමට තමන්ගේ රාජ්‍ය එක් සිත්ව මුර්ගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කර වූසේක. ඔබදුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය
ඊ කීවේය. එලිදරව්ව 18 පරිච්ඡේදය. ඉන්පසු තවත් දේවදූතයෙකු මහා බලයෙන් යුක්තව ස්වර්ගයෙන් බැසෙනු දිටිමි. ඔහුගේ තේජස්ත්‍රියෙන් පොළව ඒකාලෝක විය. ඔහු මහහණින් මොරගසා,
මහා බබිලෝනිය වැටුනාය, මහා බබිලෝනිය වැටුනාය. ඈ යක්ෂයන්ගේ වාසභවනයක්ද, සියලු අශුද්ධාත්මයන්ගේ, සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේ හිරගයක්ද වූවාය. මන්ද සියලු ජාතිහු ඇගේ තදබල කාම රාගය නැමැති මධ්‍ය සාරය පානය කළහ. මිහි පිට රජවරු ඇ සමග කාම විත්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධික කමින් ධනවත් වූහ.
ඊ කීය. තවද මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිනි.
මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වසංගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත්ව එන්න. මන්ද ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත. දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකලසේක. ඈ කළ ලෙසම ඈටත් කරන්න. ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍ර කරදුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈට දෙන්න. ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට ඈට ශෝකයද වද වේදනාද දෙන්න. මන්ද
මම රජිනක්ව වැජබෙමි. මම වැන්දබුවක් නොවෙමි. ශෝකය කිසි දිනක නොවිඳිමි.
යී ඈ තමාටම කියාගන්නීය. එබැවින් මාරක රෝගද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම ඈට පැමිණෙන්නේය. ඈ සහ මුලින්ම ගින්නෙන් දවනු ලබන්නේය. මන්ද ඈ විනිශ්චය කළ දෙවි ස්වාමින් වහන්සේ බල සම්පන්නය.
ඈ සමග කාම මිත්‍යාචාරය කළ සැප ජීවිකාවෙන් විසූ පොළවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල ඇගේ වේදනාවට බයින් ඈතින් සිට,
අහෝ බබිලෝනිය නම් මහා නුවර, බලවත් නුවර, එක පයකින් තිගේ විනාශය පැමිණියේය.
ඊ කියමින් හඬා වැළපෙති. කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ මිලට නොගන්නා බැවින් දේශාන්තර වෙළෙන්දෝ ඈගෙන හඬා ශෝක වෙති. ඒ බඩුනම් රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලුද, නානා විද සුවඳ දැව, ඇද්දත් බඩු, ඉතා අනර්ග ලීයෙන්ද, ලෝකඩින්ද, යකඩින්ද, කිරි ගරුඩෙන්ද සෑදු විවිධ බඩු, කුරුදු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුගන්ධ රස, තුවරලා, මුද්‍රික පාණය, තෙල්, සිහින් පිටි, ධාන්‍ය, මහිෂයන්, පැටලුවන්, අසුන් සහ රථ, වහලුන් හා මිනිස් ජීවිත යන මේවාය.
තී තදින් පැතුූ යසයිසුරු තී කෙරෙන් පහවීගේය. තිගේ රූ සපුුවහා මනා පෙනුම යලි නොයනසේ සදහටම විනාශවී ඇත.
ඊ ඔවුහු කියති. ඇනිසා ධනවත් වූ මේ බඩු විකුණු වෙළෙන්දෝ ඇ විදින දුක්පීඩාවට බයින් තැතිගෙන ඇතින් සිට.
අහෝ මහානුවර සිනිඳු රෙදි රත්නිල් හා රතු විල්ලු දැහැඳ රන් හා මුතු මැණික් වලින් සැරසුණු නුවර එක පැයකින් මේ පමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි.
ඊ කියමින් හඬා වැළපෙති. සියලු නැව්පතියෝද මගීහූද නාවිකයෝද මුහුදෙන් ජීවිකාව කරගන්නෝද ඈතින් සිට ඈ දවාලන ගින්නේ දුම දැක
මේ මහත් නුවරට සමාන නුවරක් තහත් ඇද්ද.
ඊ කියමින් මොර ගැසූහ. ඔවුහු තමන්ගේ හිස් මත ධූලිද මාගෙන හඬා වැළපෙමින්
අහෝ අහෝ ඒ මහානුවර ඇගේ වස්තුව හේතු කොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවතුහ. එක පැයකින් ඇ නැති නාස්ති වී ගිය හැටි.
ඊ කියා මොර ගැසුවෝය.
ස්වර්ගයනි, සදහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීතිවන් මන්ද ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
එවිට බලසම්පන්න දේව දූතෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන මෙසේ කියමින් එය මුහුදේ හෙළීය.
මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙලා දමනු ලබන්නේ එය නැත්තටම නැතිවී යයි. වීණා වාදකයන්ගේද ගාන්ධර්වයන්ගේද නලාකාරයන්ගේද හොරණෑකාරයන්ගේද ගීත නාදය දී තුල තවත් නොඇසේ. කොයි ආකාර කර්මාන්තකාරයෙක්වත් දී තුල තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ දී තුල තවත් නොඇසේ. පහනක එළිය දී තුල තවත් නොබැබලේ. මනාලයාගේත් මනාලියගේත් හඬ දී තුල තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය. තීගේ අණවින වලින් සියලු ජාතීහු මුලා කරනු ලැබුවෝය. දිවැසිවරයන්ගේද සැදැහැවතුන්ගේද මිහිපිට මරණු ලැබූ සියල්ලන්ගේද ලේ ඈතුල දක්නා ලදී.
එලිදරව්ව 19 වෙනි පරිච්ඡේදය. ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිනි. ඔහු මෙසේ කීහ.
හල්ලෙලූයා! විමුක්තියද මහිමේද බලයද අපගේ දෙවියන් වහන්සේට හිමිය. මන්ද උන්වහන්සේගේ විනිශ්චය නිවැරදිය, සාධාරණය. සිය වේශ්‍යකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඇයට විපාක දුන් සේක.
තවරක් ඔහු
හල්ලෙලූයා! ඇගේ තුම සදාකාලයෙන් සදාකාලයටම නගින්නේය.
ඊ කීහ. තවද කුල දෙටුවෝ 24 දෙනාද ජීවමාන සත්වයෝ 4 දෙනාද වැඳ වැටි.
ආමෙන්! හල්ලෙලූයා!
කියමින් සිංහාසනයේ වැඩහුන් දෙවියන් වහන්සේට නමස්කාර කළහ. තවද
අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකෙනි, උන්වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
ඊ කියන හඬක් සිංහාසනේ නික්මිනි. එවිට විශාල ජන සමූහයකගේ ගෝසාව මෙන්ද, සමුද්‍ර ගෝසාවක් මෙන්ද, බලවත් හින හඬක් මෙන්ද ශබ්දයක් මට ඇසිනි. ඒ හඬ මෙසේ කීය.
හල්ලෙලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමින් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත. අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂ වෙමු.
උන්වහන්සේට ගෞරව පිරිනමමු. මන්ද බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය පැමිණ ඇත. උන්වහන්සේගේ මනාලිය සැරසී සිටින්නීය. බැබලෙන පිවිතුරු සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈට අවසර දී ඇත.
සිනිඳු වස්ත්‍රවලින් සැදැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ. එවිට දේවදූතයා මට කතා කොට,
බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ කියා ලියන්න.
ඊ කීය.
දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය.
ඊ තවදුරටත් ඔහුමට කීය. එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුනෙමි. එහෙත් ඔහු
මට නමස්කාර නොකරන්න. මම ඔබද ඔබේ සහෝදරයන්ද සමග හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතුය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතුය.
ඊ මට කීය. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවසිවරයන්ගේ ජීව බලය වේ. එවිට ස්වර්ගයේ ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අස්වේක් සිටියේය. විශ්වාසය, සත්‍යය යන නම් දරන දැනන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ දැහැමින් විනිශ්චය කරන සේක, යුද්ධ කරන සේක. උන් වහන්සේගේ නේත්‍ර අග්නිජාලාමිනි. උන් වහන්සේගේ හිසමත බොහෝ කිරුළු ඇත. උන් වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන්වහන්සේ ඇඳ සිටිසේක.
දෙවියන් වහන්සේගේ ධර්මයානෝ
යයි උන්වහන්සේට කියන ලදී. ස්වර්ගීයක යුද්ධ සේනාවෝ සුදු සිනිඳු පිවිතුරු වස්ත්‍ර ඇඳ සුදු අස්වැන් පිට උන්වහන්සේ පසපස්සේ ගිය. ජාතීන්ට පහර දෙනු පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නැමැති මිදි යන්ත්‍රයේ මිදි මඩිනසේක. උන්වහන්සේගේ වස්ත්‍රයේද කලවයේද
රජවරුන්ගේ රජය, ස්වාමීවරුන්ගේ ස්වාමිය
යන නාමය ලියා තිබේ. තවද හිරු මණ්ඩලෙහි දේවදූතයෙකු සිටිනු දිටිමි. ඔහු අහස මැද පියාසර කරන සියලු පක්ෂීන්ට මහහඬකින් මොරගසා,
තෙපි රජුන්ගේ මස්ද, සේනාධිපතින්ගේ මස්ද, සෙබළුන්ගේ මස්ද, අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස්ද, දාස නිර්දාස ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස්ද කන පිණිස දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනට පැමිණ එක් රැස් වේයව්
යයි කීය. අශ්වාරෝහක තැනන් වහන්සේටත් උන්වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධව සටන් කිරීමට මුර්ගයාද මෙහි පිට රජවරුන්ද ඔවුන්ගේ යුද්ධ සේනාද රැස්ව සිටිනු මම දිටිමි. එකල මුර්ගයාද ඌ ඉදිරියෙහි හාස්කම් කර උගේ සලකනු ලැබුවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටු බොරු දිවසේවරයාද අල්ලාගනු ලැබූහ. ඔවුහු දෙදෙනාම ගෙන්දගමින් දැවෙන කිනිවිලට පණ පිටින් හෙලනු ලැබූහ. සෙසු අය අස්වාරෝහක තැනන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරණු ලැබූහ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංශ ගිජු ලෙස ගිල දැමූහ. එලිදරව්ව 20 පරිච්ඡේදය. තවද පාතාලයේ යතුරුද මහත් දැම්වලක්ද අතින්ගත් දේවදූතයෙකු ස්වර්ගයෙන් බැසෙනු දිටිමි. ඔහු යක්ෂයාද සාතන්ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබීය. ඒ අවුරුදු දහස කෙලවර වනතුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙලා එය වසා මතුපිට මුද්‍රා තැබීය. මින් පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතුය. එවිට සිංහාසන දිටිමි. ඒ වායේ හිඳගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේය. තවද ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත් දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසා දමනු ලැබුවන්ගේද මුර්ගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළ උගේ සලකුණ සිය නලල්වල හා අත්තුල නොදැරූ තැනැත්තන්ගේද ආත්මයන් දිටිමි. ඔහු යලි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමග අවුරුදු දහසක් රජකම් කළහ.
මලා වූ සෙසු අය අවුරුදු දහස කෙලවර වන තුරු ජීවනය නොලැබූහ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ. පළමු වන පුනරුජ්ජීවනයට පංගුකාරකම ඇති තැනැත්තා භාග්‍යවන්තයෙකි, සැදැහැවතිකි. දෙවන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔවුහු දෙවියන් වහන්සේගේත් ක්‍රිස්තුන් වහන්සේගේත් පූජකයෝව. උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝය. අවුරුදු දහස කෙලවර වූ පසු සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ පොළොවේ සතර දිසාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුලා කරනු පිණිසද, ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිසද නික්ම එන්නේය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලිමෙන්ය. ඔවුහු පොළොවේ සෑම දිසාවලම පැතිරගොස් සැදැහැවතුන්ගේ කඳවුරද ප්‍රියමනාප නුවරද වටලා ගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසා දැමීය. එවිට ඔවුන් මුලාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින ගින්නෙන් හා ගෙන්ද ගමින් යුත් විලට හෙලනු ලැබීය. ඔවුහු සදහටම දිවා රෑ දෙක්හි දරුණු ලෙස වදයට පත් කරනු ලබන්නෝය.
තවද විශාල දවල සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන් වහන්සේද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළවත් පලා ගියේය. ඒවායේ ලකුණක්වත් ඉතිරි නොවීය. මලා වූ ලොකු කුඩා සියල්ලන් සිංහාසනයේ ඉදිරියේ සිටිනු දිටිමි. බුද්ධ දිගහරිනු ලැබීය. ජීවන පොතවන තව පොතක්ද දිගහරිනු ලැබීය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝය. මහා මුහුද එහි වූ මලවුන් බාර දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් බාර දුන්නේය. ඔවුහු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූහ. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේය. මේ ගිනිවිල දෙවන මරණය වේ. යමිකුගේ නම ජීවන පොතෙහි ලියවී නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබීය. එලිදරව්ව 21 වන පරිච්ඡේදය. ඉන්පසු මම අලුත් අහසක්ද අලුත් පොළවක්ද දිටිමි. පළමු අහසත් පළමු පොළවත් පහව ගියේය. මුහුදද තවත් නොවීය. තවද තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මලාලියක මෙන් සූදානම් කරනු ලැබූ සුද්ධ නගරය වන අලුත් ජෙරුසලම දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැසෙනු දිටිමි. සිංහාසනයෙන් මහණක් මෙසේ කියනු ඇසීමි.
මෙන්න දෙවියන් වහන්සේගේ වාස භවනය මනුෂ්‍යයන් සමගය. උන්වහන්සේ ඔවුන් සමග වාසය කරනසේක ඔවුහු උන්වහන්සේගේ සෙනග වන්නෝය. දෙවියන් වහන්සේම ඔවුන් සමග වැඩවසමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිස දමනසේක. මරණය තවත් නැත. වැළපීමද හැඬීමද වේදනාවද තවත් නැත. පළමු පිළිවෙල පහව ගියේය.
එවිට සිංහාසනයේ වැඩහුන් තැනන් වහන්සේ කතා කොට,
බලව මම සියල්ල අලුත් කරමි.
ඊ වදාළසේක. උන්වහන්සේ තවදුරටත් කතා කොට,
ලියන්න මන්ද මේ වචන විශ්වාස කටයුතුය සැබෑමය.
ඊ වදාළසේක. උන්වහන්සේ මට කතා කොට,
ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමේගාය, ආරම්භය සහ අවසානයේ. පිපාසය ඇත්තාට මම ජීවන දිය උල්පතෙන් නොමිලේ බොන්නට දෙන්නෙමි. ජයග්‍රාහකයාගේ උරුමය එයයි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය. එහෙත් බියසුල්ලෝද අවිශ්වාසිකයෝද දුරාචාරීහුද මිනි මරන්නෝද කාමමිත්‍යාචාරී හුද අනවින කරන්නෝද රූප වඳින්නෝද සියලු ආකාර මුසාවාදී හුද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝය. එය දෙවන මරණය.
ඊ මට වදාළසේක. අන්තිම වසංගත සතින් පිරුණු පාත්‍ර සත දැරූ දේවදූතයන් සද්දිනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ.
එන්න බැටළු පෝතකයාණන්ගේ බිරිඳ වන මනාලිය ඔබට පෙන්වන්නෙමි.
ඊ කීය. ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහා උස්කන්දකට මාගෙන ගොස් සුද්ධ නගරේ වූ ජෙරුසලම දේව තේජසින් විරාජමානව දිවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැසෙනු මට පෙන්වීය. ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ග මාණික්යක් මෙන් එනම් පලිගුමෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය. වාසල් දොරටු දොළොස්කින් යුත් මහා උස්පවුරක් ඒ වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් වූහ. ඒවා පිට ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි. නැගෙනහිරින් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, දකුණෙන් දොරටු තුනක්ද, බස්නාහිරෙන් දොරටු තුනක්ද විය. නුවර පවුරෙහි අත්තිවාරම් දොළසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දිනාගේ නාම දොළොස ලියා තිබිණි. මා සමග කතා කළ දේවදූතයාට නගරයද, එහි වාසල් දොරටුද, එහි පවුරද මනින පිණිස රනින් කළ මිනුම් දණ්ඩක් තිබිණි. මේ නගරය සමචතුරස්‍රයකි. එහි දිගත් පළලත් එක සමානය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය කිලෝමීටර් 2400ක්ය. එහි දිග පළල හා උස එක සමානය. ඔහු එහි පෞරුද මැන්නේය. එය මීටර් 60ක් විය. දේවදූතයා මැන්නේ ඔහු භාවිතා කළ සම්මත මිම්මෙනි. එහි පෞර සූර්යකාන්තවලින් ගොඩනගා තිබුණේය. නගරයද වීදුරුමෙන් පැහැදිලිව පෙනෙන පවිත්‍ර රණින් විය. නුවර පවුරේ අත්තිවාරම් වෛවර්ණ මැණික් ගලින් සරසා තිබිණි. පළමුවන අත්තිවාරම සූර්යකාන්තය, දෙවැන්න ඉන්ද්‍රනීල මාණික්කය, තුන්වැන්න අගස්තිය, සතරවැන්න මරකතය, පස්වැන්න නකමාණික්කය, සවැන්න ලෝහිතංකය, සත්වැන්න රන්කාන්තිය, අටවැන්න වෛදූර්යය, නවවැන්න පුෂ්පරාගය, දසවැන්න ගෝමේදය, එකොළොස්වැන්න පද්මරාගය, දොළොස්වැන්න අඹතේස්තය. දොරටු දොළස මුතු දොළසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරුමෙන් පිරිසිදු රන්ය. මම එහි දේවමාලිගාවක් නුදුටිමි. මන්ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේත් බැටළු පෝතකයානුත් ඒ දේව මාලිගාව වූසේක. දේව තේජසින් නුවර ආලෝක වූ බැවින්ද, බැටළු පෝතකයානන් එහි පහනවන බැවින්ද, එහි සූර්යාගී හෝ චන්ද්‍රයාගී හෝ බැබලීමක් අවශ්‍ය නැත. ජාතිහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළවේ රජවරු සුවකීය තේජස ඊට ගෙනෙන්නාහුය. එහි දොරටු දවාලේ විවෘතව ඇත. ඒවා කිසිසේත් වසනු නොලබන්නේය. මන්ද එහි රාත්‍රියක් නොවන්නේය. ඔවුහු ජාතීන්ගේ සෞභාග්‍ය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝය. අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් දේ කරන බොරු කියන කිසිවෙක්වත් එහි ඇතුළු නොවන්නෝය. ඒ නගරයට ඇතුල් වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි. එලිදරව්ව 22 පරිච්ඡේදය. දේවදූතයා දිව්‍යන් වහන්සේගේද බැටළු පෝතකයාණන්ගේද සිංහාසනින් ගලා එන පලිඟුමින් විනිවිද තිලෙන ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පින්වීය. එහි වීදිය මැද ගඟ දෙපස මසකට වරක් බැගින් දොළොස් මුරයක් පළදරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවය සඳහා විය. කිසි සාපයක් තවත් එහි නොවන්නේය. දිව්‍යන් වහන්සේගේද බැටළු පෝතකයාණන්ගේද සිංහාසනය එහි වන්නේය. උන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේට නමස්කාර කරන්නෝය. ඔහු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය. උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නලල්වල ඇත. එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද දෙවි ස්වාමින් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔවුහු සදහටම රජකම් කරන්නෝය. එවිට දේවදූතයා මට කතා කොට,
මේ වචන විශ්වාස කටයුතුය. සැබෑය, මද කලකින් සිදුවන්නට යනදේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූසේක.
මෙන්න මම ඉක්මනින් නෙමී කීය.
මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි.
ඊ උන්වහන්සේ වදාරණසේක. මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මමය. මා ඇසූ දුටු දේ මට පෙන් වූ දේවදූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුනෙමි. ඔහු මට කතා කොට,
මට නමස්කාර නොකරන්න. මම ඔබේද ඔබේ සහෝදර දිවැසිවරයන්ගේද මේ පොතේ වචන පිළිපදින්නන්ගේද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න.
ඊ කීය. තවද ඔහු මට කතා කොට,
මේ පොතේ ඇති දිවස් වැකි රහසේ තබා නොගන්න. මන්ද නියමිත කාලයේ ආසන්නය. නපුරුකම් කරන්නා නපුරුකම් කරමින්ද, අපිරිසිදුකම් කරන්නා අපිරිසිදුකම් කරමින්ද සිටීවා. ධර්මිෂ්ඨ තැනැත්තා ධර්මිෂ්ඨ ක්‍රියා කරමින්ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්තකමෙහි පවතිමින්ද සිටීවා.
ඊ කීය.
මෙන්න මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව දෙන පිණිස මා සමග විපාක ගෙනෙමි. මම අල්පා සහ ඔමෙගාය. මම පළමුවැන්නා සහ අන්තිමයාය. ආරම්භය සහ අවසානයය.
ඊ උන්වහන්සේ වදාරණසේක.
ජීවන වෘක්ෂයට ළඟාවීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළුවන්නට හැකිවන පිණිසත්, තමන්ගේ සලු සෝදා ගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝය. එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝද, අනවින කරන්නෝද, කාම මිත්‍යාචාරීහුද, මිනී මරන්නෝද, රූප වඳින්නෝද, මුසාවට ප්‍රියකොට එය භාවිත කරන්නෝද යන මොවුහුය. ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිද්ගේ වංශයේ මුලද එයින් පැවත එන්නෙක්ද වෙමි. මම සුදිලෙන පහන් තරුව වෙමි.
ආත්මයන්න් වහන්සේද මනාලියද?
එන්න.
ඊ කියති. අසන්නෝද?
එන්න.
ඊ කියත්වා. පිපාසය ඇත්තෝ දේත්වා. කැමති කෙනෙක් ජීවන පැන් නොමිලේ ගනිත්වා. මේ පොතේ සඳහන් දිවස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දිව්‍යන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක. යමෙක් මේ පොතේ දිවස් වැකිවිලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේද සුද්ධ නුවරේද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක. මේ කාරණා ගැන සාක්ෂි දරන තැනන් වහන්සේ,
සැබවින්ම මම ඉක්මනින් එමි.
ඊ වදාරණ සේක. ආමින්. ජේසුස් ස්වාමින් වහන්ස වැඩිය මැනව, ජේසුස් ස්වාමින් වහන්සේගේ කරුණාව සියල්ලන් සමග වේවා.